අපි මේ මොහොතේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ අමෝහය ගුණයක් ලෙස වඩන්නේ කොහොමද කියන එක. අපි දන්නවා අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ විද්‍යාව නැති වෙන්නට හේතුව මේ මෝහය කියලා. අපි මේ නාම රූප වැරදි ලෙස දකින හැම මොහොතක් තුළම මෝහය අපට උරුමයක් වෙනවා. අපි මේ නාම රූප වැරදි ලෙස තේරුම් ගන්න හැම මොහොතක් තුළම මේ මෝහය අපට උරුමයක් වෙනවා. අපි මේ නාම රූප අනවශ්‍ය විදියට ගනුදෙනු කරනකොට ඒ තුළින් මෝහය අපට උරුමයක් වෙනවා. මේ නාම රූපත් එක්ක ඇලෙනකොට ගැටෙනකොට මෝහය අපට උරුමයක් වෙනවා. දැන් අපට තේරෙනවා ඇති අනන්ත අප්‍රමාණ මේ මෝහය තමයි අපේ මාර්ගඵලවලට, ප්‍රඥාවට, පාරමිතාවට විශාල බාධකයක් වෙලා තියෙන්නේ. සෑම පාරමිතාවක්ම ප්‍රමාද වෙන්නේ, කල්ගත වෙන්නේ මෝහය නිසා කියන එක සියලු බෝධිසත්වරු යථා කාලයේ තේරුම් ගන්නවා. තුන්තරා බෝධියකින් එකක් පතාගෙන යන යම්කිසි පාරමී පුරන බෝධිසත්වයෙක් ඉන්නවා නම් ඇයි මගේ දාන පාරමිතා පිරෙන්නේ නැත්තේ? ඇයි මගේ සීල පාරමිතා පිරෙන්නේ නැත්තේ? ඇයි වීරිය පාරමිතාව වැඩෙන්නේ නැත්තේ? ඇයි මට සමාධිය, ප්‍රඥාව කියන පාරමී ගුණධර්ම වැඩෙන්නේ නැත්තේ කියලා ගවේෂණය කරනකොට උන්වහන්සේලාට ගෝචර වෙන ධර්මයක් තමයි මේ මෝහය කියන මේ මුලාව. මේ කියන පාරමී ගුණධර්මත් එක්ක එකතු වෙලා ඒක වසඟ කරගෙන ඉන්නවා. එහෙම නැත්නම් වාගෙන ඉන්නවා. ඒකේ යථාර්ථය, ඒකේ තුල තිබෙන පරම සත්‍යය තේරුම් ගන්නට ඒගොල්ල කවදාවත් පාසුකම් සපයන්නේ නැහැ. ඒ සත්‍ය සැඟවිලා තියෙන නිසා, මෝහයෙන් වාගෙන ඉන්න නිසා පාරමී ධර්ම පුරන්න සංකල්ප ලක්ෂ ගණන් ගත වෙනවා. අසංකේය කෝටි ගණන් එක පාරමිතාවක් පුරපු අවස්ථා අපි දැකලා තියෙනවා බුද්ධ චරිතවල. එනම් මේ මෝහය කියන එක සෙල්ලම් දෙයක් නෙමෙයි. මෝහය ඇත්තට මේ ලෝකයේ නිදහසක් නැත්තේය. මෝහය ඇත්තට සසරේ ප්‍රීතියක් නැත්තේය. ඇයි? මෝහය නිසා තමයි දුක ඇති වෙලා තියෙන්නේ. මෝහය නිසා තමයි ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ. මෝහය නිසා තමයි අපේ සතුට, සාමය, ප්‍රීතිය අහිමි වෙලා තියෙන්නේ. මේ යථාර්ථය අපි තේරුම් ගන්නට අවශ්‍යයි. අද අපට අතුරුක් ඇති වෙලා තියෙනවා නම් ඒ අතුර ඇති උනේ ඒ අතුරා කියන සැබෑ தත්ත්වය තේරුම් ගන්න අපෝසත් වෙච්ච නිසා නේද? අද අපට යමක් නැති වුණා, අපට අහිමි වුණා, අපේ කට්ටිය අපෙන් වෙන් වුණා කියන දුක කම්පාව සිතේ පවතිනවා නම් ඒකත් මෝහය මුල් වෙලා නේද? මේ ලෝකයේ හැමෝම බෝධිසත්වරු නම්, හැමෝම පාරමී පුරනවා නම්, අපට ඥාතියෙ මිත්‍රයෙ කියලා කවුරුත් නැත්නම් ලං වෙන කට්ටිය පිළිබඳවත් අපට සතුටක් නැහැ, වෙන් වෙන කට්ටිය පිළිබඳවත් දුකක් තිබෙන්න හේතුවක් නැහැ. හේතුව යථාර්ථය දන්න කෙනාට පැමිණීමත් පිටව යෑමත් කියන දෙකම එකම මානසිකත්වයක්. එනම් මේ ලෝකේ අපට එයා නැති වුණා, මෙයා නැති වුණා, සේනාසන නැති වුණා, අපට හිඳුන් හිටු නැති වුණා, දායකයෝ නැති වුණා, අර තිබිච්ච පාත්‍රේ තවික නැති වුණා කියලා අපි යම් යම් හේතුක ගැන අපි කම්පා වෙනවනම්, දුක් වෙනවනම්, අදට තෙවැනි මානසිකත්වය තුළින් අපි විශාල පීඩනයක් විඳිනවනම් දැන් අපි යථාර්ථය තේරුම් ගන්නට ඕනේ. මේ හැම තැනම පවතින්නේ මුලාවක්. භාග්‍යතුන් වහන්සේගේ දේශනාවට අනුව භාග්‍යතුන් වහන්සේ පොරොන්දුවක් දෙනවා, අපයක් දෙනවා, මෝහය යම්කිසි කෙනෙක් නිරෝධ කළා නම් එයා අනාගාමි වෙනවා කියලා. එහෙනම් අද අපි සාකච්ඡාවට භාජනය කරන්නේ මේ මෝහය අමෝහය බවට පත් කරලා අපි කොහොමද අනාගාමි වෙන්නේ? එහෙම නැත්නම් ධම්මානුපස්සනාව සම්පූර්ණ කරන්නේ කොහොමද? සතර සටිපට්ඨානය තුල කායානුපස්සනාව, වේදනානුපස්සනාව, ධම්මානුපස්සනාව, චිත්තානුපස්සනාව කියන කාරණා හතර සියලෝම බෞද්ධ පින්වතුන් මනාකොට දැනගෙන සිටිනවා. කීයෙන් කී දෙනෙක්ද දන්නේ මේ සතර සටිපට්ඨානය කියන්නේ මාර්ගඵල හතරක් කියලා? කායානුපස්සනාව කියන්නේ සෝවාන් ඵල ඥානය. වේදනානුපස්සනාව කියලා කියන්නේ සකු르දාගාමි ඵල ඥානය. ධම්මානුපස්සනාව කියලා කියන්නේ අනාගාමි ඵල ඥානය. චිත්තානුපස්සනාව කියලා කියන්නේ අරියත් ඵල ඥානය. එහෙනම් මේ මාර්ගඵල ඥානවල හතර වඩන ක්‍රම හතරක් තමයි මේ දේශනා කරන්නේ. එහෙනම් යම්කිසි කෙනෙක් මේ නාම රූපවල තියෙන මෝහය සම්පූර්ණයෙන්ම නිරෝධ කරනවා නම් එයා ධම්මානුපස්සනාව සම්පූර්ණ කරන බවට එතනින් ඔප්පු වෙනවා. ධම්මානුපස්සනාව කියලා කියන්නේ කුමක්ද කියන ප්‍රශ්නයට ලෝකේ තාම නිවැරදි උත්තරයක් ලැබිලා නැහැ. තථාගතයන් වහන්සේගේ දේශනාව ඇරුණාම හේතුව ගොඩාක් ධර්ම කාරණා පවතින්නේ ප්‍රත්‍යක්ෂ කරලා නෙමෙයි දැනගෙන ඉගෙනගෙන විභාග සමත් වෙලා. අනන්ත අප්‍රමාණ අපි දේවල් දේශනා කරන්නේ උපුටාගත් පාඨ වලින් නෙමෙයිද? දේශනා 20ක් විතර අපි සවන් දුන්නාම ඒ දේශනා 20ෙම හොඳ හොඳ ටික එකතු කළාම අලුත් දේශනාවක් ඇති වෙනවා. ඒකට ලෝකෙන් මිනිස්සු කැමති වෙනවා. අනන්ත අප්‍රමාණ අපට සිව්පසේ ලැබෙනවා. හැබැයි ඒක ඇත්ත ධර්මයක් නෙමෙයි. සබය ධර්මයේ කුමක්ද කියන ප්‍රශ්නය උපාලි තෙරුන් වහන්සේ අපේ භාග්‍යතුන් වහන්සේගෙන් ප්‍රශ්න කරනවා. ස්වාමිනී භාග්‍යතුන් වහන්ස සද්ධර්මයේ සද්ධර්මයේ කියලා ඔබ වහන්සේ දේශනා කරන්නේ සද්ධර්මයේ කියන්නේ කුමක්ද ස්වාමිනී කියලා. එතකොට භාග්‍යතුන් වහන්සේ උපාලි තෙරුන් වහන්සේට දෙන පිළිතුර තමයි උපාලි යම්කිසි දෙයක් ශ්‍රවණය කරනකොට ඒ දේ තුළින් නිවීමක් ඇති වෙනවද? අන්න ඒ නිවීම ඇති කරන පණිවිඩය සද්ධර්මයේ කියලා දේශනා කරනවා. එනං විනය විනය කියලා ඔබ වහන්සේ නිතරම අපට එකක් දේශනා කරනවා, පනවනවා. ස්වාමිනි භාග්‍යතුන් වහන්සේ මේ විනය කියන්නේ කුමක්දයි කියලා අසනකොට භාග්‍යතුන් වහන්සේ උපාලිට කියනවා, උපාලි යමක් පුරුදු පුහුණු කරනකොට යමක් හැමදාම දෛනිකව වඩනකොට ඒ තුළින් යමක් නිවීමක් ඇති වෙනවා නම් අන්න ඒ නිවීම ඇති කරන පුරුද්ද තමයි විනය කියලා කියන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ උත්තර දෙනවා. එනං උදේන රැ වෙනකන් ආන බනවලින් සෝවන් සකු르දාගාමි අනාගාමි අරියත් එන්නේ නැත්තම් ඒ කියන්නේ නිවීමක් ඇති වෙලා නැහැ නේද? එනං ඒක ධර්මයේ කියන ලයිස්තුවෙන් පිටතට යනවා. යමක් ඇති වෙනකොට, යමක් නිර්මාණය වෙනකොට, යමක් ශ්‍රවණය වෙනකොට, යමක් පේනකොට නිවීමක් ඇති වෙනවා නම් ඒ හැම කාරණාවක්ම පේනවා, ඇයෙනවා, දැනෙනවා, හැඟෙනවා, සිතෙනවා කියන සෑම කාරණාවක්ම ධර්මයේ කියන ලයිස්තුගත වෙනවා. අපි යමක් මේ ලෝකයේ දකින්නකොට ඒ දැකීම තුළින් නිවීමක් අට ගන්නවා නම් ඒ දකින දේ සම්මා දිට්ඨිය, ඒක නිර්වාණ මාර්ගය. යම ශ්‍රවණය කරනකොට නිවීමක් ඇති වෙනවා නම් ඒ ශ්‍රවණය කරන සෑම ශබ්දයක්ම වචනයක්ම නිර්වාණ මාර්ගය, ඒක සම්මා සෝතය. අපි යම කතා කරනකොට ඒ කතා කිරීම තුළින් අනිත් අයත් නිවෙනවා, තමනුත් නිවෙනවා. මොකද ඒ කතා කරන්නේ සම්මා වාචාව, එක නිර්වාණ පණිවිඩය. අපි ජීවත් වෙනකොට, ඇසිරෙනකොට ඒ චර්යාව තුළින් නිවීමක් ඇති වෙනවා නම් ඒක සම්මා වායාමයේ, එක නිර්වාණ පණිවිඩය, එක විනය. වත්පිළිවෙත් කියලා, පන්සිල් කියලා, අටසිල් කියලා, දසසිල් කියලා යම්කිසි රාමුවකට සීමා වෙලා අපි ජීවත් වෙනකොට දැන් අපේ ඇසකන දිව නාසය සමසිත කියන ආයතන වලට නීති රීති පැනවිලා නේද? තබෑරුම් අරලා තියෙනවා. ඕනම කෙනෙකුට මිලදීලා ගන්න ඒවා විවෘතව තියෙනවා අලවිය සඳහා. හැබැයි ගන්න හිතෙන්නේ නැහැ. ඇයි? සුරාව කියන සික්කාපදේ නිසා අපි ඒ වැරද්ද කරන්නේ. දුස්සීල පින්වතුන් ඕනතරම් පාරවල් වල ඉන්නවා. නමුත් කවදාවත් අදාසක් පාල වෙන්නේ නැහැ. හේතුව තුන්වෙනි සික්සාපදය අපි අකුරට රකින්නවා. ඕනතරම් දේපල තියෙනවා, ඕනතරම් නාම රූප තියෙනවා. හැබැයි නිවනට බාධා වෙන කිසිම දෙයක් අපි අල්ලන්නේ නැහැ, ස්පර්ශ කරන්නේ නැහැ. ඒ කියන්නේ දෙවනි ශික්ෂාපදේ අපි රකින්නවා. තමන්ගේ ජීවිතයට අකටයුත්තක් කරගන්නෙත් නැහැ. කිසිම කෙනෙකුගේ සිතට කයට අපි නිසා දුකක් ලැබෙන වැඩකටයුතු කරන්නෙත් නැහැ. ඒ කියන්නේ පළවෙනි ශික්ෂාපදේ අපි රකින්නවා. එනම් මේ ලෝකේ මේ සික්කාපදය කියලා කියන්නේ, එම නැත්තම් විනයයි කියලා කියන්නේ අපි යමක් වඩනකොට, පුරුදු පුහුණු කරනකොට නිවීමක් ඇතිවෙන සද්ධර්ම ක්‍රියාවලියක්. ඒකට අපි කියනවා නිවන් පුහුණුව කියලා.
එහෙනම් නිවන් දකින්න නිවීමට පුහුණුව ලබනවා කුමක්ද? වත්පිළිවෙත් කියලා, ආගන්තුක සත්කාර කියලා, වැඩිහිටි වත කියලා, සේනාසන වත කියලා, විහාර වත කියලා, ආගන්තුක ගිලංගත වෙච්ච ස්වාමීන් වහන්සේලාට ගිලං වත කියලා අපි යම පුරුදු පුහුණු කිරීම තුළින් අපි නිවීමට පුහුණුව ලබනවා. එහෙනම් තථාගතයන් වහන්සේ දා දේශනා කරපු සෑම විනයක්ම අද අපේ නිවීම පිණිස නේද? එහෙනම් සද්ධර්මය කියලා කියන්නේ කුමක්ද? අපි ගනුදෙනු කරන යමක් වෙනවද? ඒක තුළින් නිවීමක් ඇති වෙන්නට ඕනේ. එහෙනම් දැන් අපට ප්‍රශ්නයක් තියෙනවා. මේ ධර්මයට අනුව ධම්මානුපස්සනාව කියන්නේ කුමක්ද? ධර්මයේ කියලා හැමෝම කියනවා. හැබැයි නිවෙන කට්ටිය නැහනේ. හැමතැනම තියෙන්නේ ධර්මේ නම්, හැමතැනම ඇහෙන්නේ ධර්මේ නම්, වී වේල ගන්න බැරි විදියට, තමන්ට රෙදි කෑල්ලක් වේල ගන්න බැරි විදියට මේ සම්පූර්ණ වලාකුළු පුරවාගෙන රාතන් වහන්සේලා වඩින්න එපාය. ඒ කාලේ වාගේ මේ හැමතැනම ඇහෙන්නේ සද්ධර්මේ නම් රටේ මෙච්චර ප්‍රශ්න ඇති වෙන්න බෑනේ, යුද්ධ ඇති වෙන්න බෑනේ. මිනිස්සු මේ තරම් වස්තුව පස්සේ ලෝභයේ අර සතා පිටිපස්සේ එලවගෙන යන ඒ වැද්දා වාගේ මිනිස්සු වස්තුව පිටිපස්සේ අඹාගෙන යනවා. මේ ප්‍රශ්නේ निराකරණය වෙන්න එපාය. අද මිනිස්සෙක් මිනිසෙකුට පීඩ වෙන්නේ නැත්තේ ධර්මයේ ඇයිච්ච නැති නිසා කියන එක ඔප්පු වෙනවා නේද? අද දෙමව්පියෝ අසරණ වෙලා, අද මේ තරම් වැඩිහිටි නිවාසවල ලෝකේ බිහි වෙලා තිනවා නම් ඒකට හේතුව සද්ධර්මය තාම ඇවිල්ලා නැහැ. මාතාපිතු උපට්ඨානං කියන එක මොකද්ද කියන එක තේරිලා නැහැ. ළමා නිවාස අනාථ නිවාසවල මෙච්චර බිහි වෙලා තියෙන්නේ පුත්තදාරස සංඝෝ කියන්නේ මොකද්ද කියන එක තාම මිනිසුන්ට තේරිලා නැහැ කියන එක නේද? හැමතැනම ඇහෙන්නේ සද්ධර්මය නම් ළමා නිවාස ඇති වෙන්න විදියක් නැහැ නේද? හැමතැනම ඇයන්නේ සද්ධර්මය නම් වැඩිහිටි නිවාස මෙච්චර බිහි වෙන්නේ කොහමද? හැමදැනම ඇයන්නේ සද්ධර්මය නම් හැලීමයි ගැටීමයි නවත්තන නිර්වාණ පණිවිඩය නම් මිනිස්සු මෙච්චර පෝසත් වෙන්න උදේ ඉඳලා රෑ වෙනකම් මාන්ත්‍ර වෙන්නේ කුමක් හේතු නිසාද? එහෙනම් මේ හැමතැනම සද්ධර්මය නැති බවට මේ කියන කාරණාවලින්ම ඔප්පු වෙනවා. මේ කියන සියලුම ප්‍රශ්න ගැටළු ඒවට සාක්ෂි දරනවා. තථාගතයන් වහන්සේගේ පණිවිඩයට අනුව, උන්වහන්සේගේ අවවාදයට අනුව සද්ධර්මය කියලා කියන්නේ හැයෙනකොට නිවෙන්න ඕනේ, නිවෙන කට්ටිය අනිවාර්ය මාර්ගයේ ගමන් කරන්නට ඕනේ. එහෙනම් නිකන් නිවුණට මදි, පුදුම නිවීමක් ඇති උනායි කියලා ප්‍රශංසා කළාට මදි, ඒ නිවීම උපාදානය කරගෙන එයා ආර්ය මාර්ගයේ ගමන් කරන්නට ඕනේ. එහෙනම් දැන් අපට පැහැදිලිවම පේන කාරණාවක් තමයි සද්ධර්මය කියලා කියන්නේ අපි දකින්න දේවල්, ඇහෙන දේවල්, දැනෙන දේවල්, ඇඟෙන දේවල්, සිතන දේවල් තුළින් නිවීම ඇති කරන පණිවිඩය. මෙන්න මේ විදිහට දකින්න, මෙන්න මේ විදිහට දැකීම තුළින් දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා පණිවිඩයක් ඇයෙනවා. අන්න ඒ ආකාරයට දැකීම නිසා, ඒ දැකීමෙන් අපිට නිවීමක් ඇති වෙනවා. ඒ කියන්නේ ඒක සද්ධර්මය. ලෝකේ කුසල් වලට අනුව හොඳ දේවල් ඇයෙනවා, අකුසල් වලට අනුව නරක දේවල් ඇයෙනවා. හැම දෙයක්ම මේ විදියට ශ්‍රවණය කරන්න කියලා පණිවිඩයක් ලැබෙනවා. අන්න ඒ විදියට ශ්‍රවණය කළාම අපේ චරිතවල පුදුමාකාර නිවීමක් ඇති වෙනවා. අන්න ඒ ඇයෙන පණිවිඩයේ සද්ධර්මය. කට තියෙන පළියට කතා කරන්න එපා. භාෂාවේ දක්ෂ නිසා කතා කරන්න එපා. වැඩිහිටියන්ගේ හිතරිදවන්න එපා. සාසනයට නිඳා කරන්න එපා. වැඩිහිටියෝ අපකීර්තියට පත් කරන්න එපා. සමාජයේ ගැටලු ප්‍රශ්න ඇති කරන්න එපා. කතා කරන්න පුළුවන් වුණාට සුදුසු දේ යහපත් දේ පමණක් කතා කරන්න. අනිත් අයගේ යහපත පිණිස කතා කරන්න, සියල්ලන්ගේ නිවීම පිණිස යහපත් දේ පමණක් කතා කරන්න කිව්වාම ඒ පණිවිඩයට අනුව යහපත් දේ කතා කරනකොට හැමෝම නිවෙනවා, අපිත් නිවෙනවා. එහෙනම් ඒ පණිවිඩයේ සද්ධර්මය. එහෙනම් මේ ලෝකේ අපට නිවීම ඇති කරන සියලු පණිවිඩ සද්ධර්ම. එහෙනම් සද්ධර්මයේ තුලත් මෝහය පවතිනවා. අද අපේ විශේෂ සාකච්ඡාව ඒක. සද්ධර්මයේ තුල, එහෙම නැත්නම් ධර්මකාරණා තුල මෝහය පවතිනවා කියන එක අපි සාකච්ඡා කරන්න කලින් ධර්මය කියන්නේ මොකද්ද කියලා දැනගන්න එපාය. ඒක පවතින ස්වභාවය මොකද්ද කියන එක දැනගන්න එපාය. අසකන දිව නාසය සමසිත කියන සලායතන පටවියාපෝ තේජෝ වායෝ කියන සතර මා භූතයාගෙන් නිර්මාණය වෙච්ච සෑම නාමයක් රූපයක් වන්නයක් ගන්ධයක් රසයක් ඕජාවක් එක්ක ගනුදෙනු කරනකොට සෑම තැනම නිවීමට අනුව ගනුදෙනු කරනවා නම් ඒ සෑම ගනුදෙනුවක්ම සද්ධර්මය ඒක ආර්ය මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා අපට ඒකාන්ත වශයෙන්ම කියන්න පුළුවන් ඒක ස්ථිරයි ඒ ගනුදෙනුව තුළ අපට කැළඹීමක් ඇති වෙනවා නම් ලෝභ දේශ මොහ රාග වෛර ඇති වෙනවා නම් ඒක තුළින් ඇලීමක් ගැටීමක් මතු වෙනවා නම් ඒ හැම එකක්ම අධර්මය ඒ හැම එකක්ම අනාර්ය මාර්ග එහෙනම් දැන් අපි දන්නවා සද්ධර්මය කියන්නේ මොකද්ද මේ දකින් හැම දෙයක්ම සද්ධර්මයේ නිවීමට අනුව දැක්කාම ඇයෙන සෑම ශබ්දයක්ම සද්ධර්මය නිවීමට අනුව ශ්‍රවණය කළාම දැනෙන රස ගන්ධ ස්පර්ශ හැම එකක්ම සද්ධර්මයේ නිවීමට අනුව ගනුදෙනු කළාම සෑම චෛතසිකයක්ම සද්ධර්මය නිවීමට අනුව ඒවා සිතුවාම එහෙම නැත්නම් 100න් ඒවා බලාගෙන සිටියාම එහෙනම් මේ සද්ධර්මය කියන කාරණාව කුමක්ද කියන එක අපි මනාකොට තේරුම් ගත්තා එහෙනම් මේ මෝහය කියලා කියන්නේ මොකද්ද මේ සද්ධර්මය තුල පවතින ස්වභාවයක් මේක සකු르දාගාමි වෙච්ච සියලුම දෙනාට තේරෙන ධර්මතාවයක් අනාගාමි වෙන්න නම් අනිවාර්යෙන්ම මේ කියන මෝහය අයින් කරන්නට ඕනේ කුමක්ද මෝහය යමක් ඇහෙනවා ඇහෙනකොට යමක් තේරෙනවා ඒ තේරිච්ච දේ අර ඇහිච්ච දේ සම්පූර්ණයෙන්ම මට තේරුණා කියලා එකක් හිතනවා නේද එහෙම තේරෙන්නේ නැහැ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ ඊති හෙක්කෙක්කිනාට දැනගන්න පුළුවන් ලක්කම ලැබෙන්නේ ඒ අයගේ නැනනුවන්නට පමණයි ඒ අයගේ ප්‍රඥාවේ ධාරිතාවට අනුව පමණයි ඒ කට්ටියට තේරෙන්නේ මේක තේරුම් ගන්න නැතුව සම්පූර්ණයෙන්ම තේරුණා කියලා යම්කිසි කෙනෙක් හිතනවා නම් අන්න ධර්මයේ තුලින් මුලා වුණා යමක් දැක්කාම එයා කියනවා මම පොල්ගාක් දැක්කයි කියලා. එහෙනම් පොල්ගා දැක්කප එක පුතුජන දැක්මක් නේද? ඒ නාම රූපය තුලින් එයා අදාගත් ලෝකයක් නේද? එයා නැවත දැකලා කියනවා මෙතන පොල්ගාක් නෑ. මෙතන තින්නේ සතරමා භූත. ඇත්තටම එයා සතරමා භූත කියන එක හරියටම හරිද? නෑ. සතරමා භූත කියන දැක්මක් තුලත් අඩුපාඩු තියෙනවා. හේතුව තම තමන්ගේ ප්‍රඥාවට අනුවයි පේන්නේ එහෙනම් ඊට වඩා ප්‍රඥාව වැඩි කෙනෙකුට දැක්කාම එයා කියන එතන සතරමා භූත නෙමෙයි එතන තියෙන්නේ සතරමා භූතවල ස්වභාවයන් අතරක් දැන් හරියටම හරි එයා අපට වඩා යමක් දන්නවා ඊට වඩා දන්න කෙනෙක්ගෙන් ආනකොට එයා කියනවා සතරමා භූතවල ස්වභාවයක් නැහැ එකම ස්වභාවයක් ආකාර අතරක ක්‍රියාකාරීත්වයක් මෙතන තියෙන්නේ එකම එක ධාතුවයි ඒ ධාතුව තුළ ස්වභාවයන් අතරක් අතරාකාරයෙන් ක්‍රියාත්මක වෙනවා එහෙනම් එයා ඊට වඩා ගැඹුරින් දැක්කා ඊට වඩා දකින්න පුළුවන් කෙනෙක් වඩ ගැව්වා මෙයා කියනවා එතන සතරමා භූතත් නැහැ ස්වභාවයක් නැහැ ඔක්කොම තියෙන්නේ අණුවල නිර්මාණයක් අණුවල භ්‍රමණ වේගයක් පමණයි තියෙන්නේ ඒකට අනුව මේවා ඇති වෙලා නැති වෙලා යනවා එයා ඊට වඩා ප්‍රඥාවන්තයි ඊටත් වඩා ප්‍රඥාවන්තයෙක් ඇවිල්ලා කියනවා මෙතන අණු මොකවත් නැහැ එකම අණුවක් තියෙන්නේ අයියෙන් භ්‍රමණය වෙන අණු තියෙනවා මධ්‍යස්ථ භ්‍රමණය වෙන අණු තියෙනවා අවමෙන් භ්‍රමණය වෙන අණු තියෙනවා ඒ භ්‍රමණ වේග තුනට අණුව නම් තුනක් දීලා තියෙනවා ඒකට අණුව මිනිස්සු নানা ප්‍රකාර සමීකරණ අදාගෙන ඒකත් එක්ක විශේෂ නිර්දේශයක් අදලා තියෙනවා තියෙන්නේ එකම අණුවයි භ්‍රමණ වේගයේ වැඩි වුණාම එක නමං අඩු වුණාම එක නමං අවම වුණාම එක නමං එහෙනම් මෙතන කිසිම දෙයක් නැහැ එකම එක අණුවක ස්වභාවයන් තුනකින් ක්‍රියාත්මක වෙන ක්‍රමවේදයක් මෙතන තියෙන්නේ තවත් කෙනෙක් ඇවිල්ලා කියනවා ඒක ඇත්ත වෙන්න පුළුවන් හැබැයි ඊට වඩා ගැඹුරු එකක් තියෙනවා මේ සෑම අණුවක්ම ඇදිලා තියෙන තොරතුරු වල මේ හැම තැනම තියෙනේ නාම රූප නෙමෙයි සතර මහා භූත නෙමෙයි තොරතුරු ස්කන්ධ හැම තැනම තියෙන මේ නාම රූප බඩමුට්ටු කියන්නේ තොරතුරු පද්ධති මේ තියෙන්නේ හැම තැනම තොරතුරු පමණයි මේ තොරතුරු වල නිර්මාණ වෙච්ච ලෝකයක් මේක දෙතිස්මා තලෙම තොරතුරු වල එකතුවක් කියලා එයා දකිනවා එයා ගොඩාක් ප්‍රඥාවෙන් ශ්‍රේෂ්ඨයි තොරතුරු දැකපු කෙනාට සාපේක්ෂව තවත් කෙනෙක් ඇවිල්ලා කියනවා තොරතුරු පවතින්නේ කොයිද කියලා අහනවා. එතකොට එයා කියනවා තොරතුරු පවතින්නේ තොරතුරු වලමයි කියලා. එහෙනම් තොරතුරු පවතින්නේ තොරතුරු වල කියන කාරණාව මේ කිසිම කෙනෙක් දැක්කේ නෑ නේද? එයා ඊට වඩා ප්‍රඥාවන්තයි. තවත් කෙනෙක් ඇවිල්ලා කියනවා තොරතුරු වල පවතින්න බෑ. තොරතුරු පවතින්නේ තොරතුරු නැහැ කියන එක තුල. ඇයි තොරතුරු නැත්තම් නේද තොරතුරක් තියෙනවයි කියලා අඳුන ගන්න පුළුවන්. එහෙනම් අපි තොරතුරක් තියෙනකොට තොරතුරක් තියෙනවයි කියලා අඳුන ගන්නෑ. තොරතුරක් නැති කොටයි තොරතුරු අඳුනගන්නේ. එයා උපමාවක් කියනවා. දැන් සැපද දුකද කියලා අහනවා කට්ටියට කවුරුත් කතා කරන්නේ. එහෙනම් සැපයි කියන කට්ටිය ලෝකයේ අත්තුස්සන්න කිව්වම කීප දෙනෙක් අත්තුස්සනවා. දුකයි කියන කට්ටිය අත්තුස්සන්න කිව්වම තව කණ්ඩායමක් දුකයි කියන එකට අත්තුස්සනවා. දුකයි කියන කට්ටියගෙන් ආනවා ඒ උත්තමයා. ඕගොල්ලෝ දුකයි කියලා තීරණය කළේ අර කට්ටියට සාපේක්ෂව සැප නැති නිසාද? එහෙමයි කියලා කියනවා. එහෙනම් දුක අඳුනගත්තේ සැපට සාපේක්ෂව නේද? මේ කට්ටියන් අන ඕගොල්ලෝ සැපයි කිව්වා නේද? ඕගොල්ලෝ සැපයි කියලා කියන්නේ අර කට්ටිය ළඟ නැති සැප සම්පත් තියෙන නිසා. එහෙනම් දුකට සාපේක්ෂව නේද මේගොල්ලත්? එහෙමයි ස්වාමීනි කියලා කියනවා. එහෙනම් දුක අඳුනගන්නේ සැපට සාපේක්ෂව, සැප අඳුනගන්නේ දුකට සාපේක්ෂව. එහෙනම් අපි මේ ලෝකයේ හැම තැනම තියන්නේ තොරතුරු කියලා අඳුනාගන්නේ තොරතුරු නැහැ කියන එකට සාපේක්ෂව. එහෙම නැත්නම් ඉස්සභාවයට අවකාශයට සාපේක්ෂවයි මේ හැම තොරතුරක්ම අපි තීරණය කරන්නේ අඳුනාගන්නේ. එයා කියන මේ ලෝකේ මොකවත් නැහැ කියන කිස්තිර වශයෙන් තියෙන නිසා මේ හැම දෙයක්ම නිර්මාණය වෙලා තියෙනවා. එහෙනම් මේ ලෝකේ සැබවින්ම තියෙන්නේ මොනවද? මොකවත් නැහැ කියන එක. ඒකට කාලයක් නැහැ. ඒකට කවදාවත් ආයෂය තීරණය කරන්න බෑ. ඒත් ආයෂය තීරණය කරන්න මොනාර තියන්නේ පාය? මොකවත් නැත්නම් ඒක සදාතනික ධර්මතාවයක්. ඒක කවදාවත් නිරෝධ වෙන්නේ නැති ධර්මතාවයක්. හේතුවක් නැතිව අටගත්ත ඵලයක්. ඒ නිසා ඒ ඵලය නිරෝධ වෙන්නේ නැහැ. ඵලයක් නිරෝධ වෙන්න නම් හේතුවක් ඒකට තියන්නට ඕනේ. මේ ලෝකේ හැම දෙයක්ම අනිත්‍ය වෙන්නේ ඇයි? තථාගතයන් වහන්සේ දේශනා කරනවා සබ්බේ සංඛාරා අනිච්චා. මේ ලෝකේ සෑම දෙයක්ම අනිත්‍ය වෙන්නේ ඒ හැම අනිත්‍ය වෙන්න ධර්මතාවයකටම මුල් වෙච්ච හේතුවක් තියෙන නිසා. හේතුවක් නැතුව ධර්මයක් අදලා බලන්න ඒක කවදාවත් අනිත්‍ය වෙන්නේ නැහැ. එක්තරා අවස්ථාවක දේශනා කරගෙන යනකොට එක්තරා උපාසක පින්වතෙන් මගෙන් ඇහුවා ස්වාමීනි මේ පරම සත්‍ය කියන වචනය තුන් වතාවක් විතර දේශනාවේ ආවා. ඒ පරම සත්‍ය කියන්නේ කුමක්ද කියලා. එතකොට පරම සත්‍ය කියන්න විදියක් නැහැ. කිව්වොත් ඒක අනිත්‍ය වෙනවා. ඒකට යම්කිසි ආයුෂයක් පවතිනවා. ඊට වඩා විද්වතෙක් ඇවිල්ලා තවත් එකට කරුණුකාරණා ඉදිරිපත් කළාම අන්න ඒකේ ධාරිතාව අඩු වෙලා ඒක ඊට වඩා තත්ත්වෙන් බාල එකක් වෙනවා. එහෙනම් පරම සත්‍ය කියන්නේ කුමක්ද කියලා ශබ්ද වෙටියා විනාඩි දෙකක් තුනක් විතර ඉඳලා යානවා. ඇයි ඒකට උත්තරයක් නැද්ද කියලා මං කිව්වා. උත්තරයක් දුන්නේ ඒක තමයි උත්තරේ. කොමක්ද නිශ්ශබ්ද වෙටියකද? ඔව්. මේ ලෝකේ මොකවත් කිව්වේ නැත්නම් තාම කියපු නැති දේ තුල ඇලිමක් ගැටීමක් නැහැ. ඒක තමයි නිර්වාණය. ඒක තමයි පරම සත්‍ය. කියන හැම දෙයක්ම අලුත් වෙන්නේ නැද්ද? ඒවට විවිධ කරුණකාරණ අනාගතය ඇවිල්ලා ඒවා යටපත් කරන්නේ නැද්ද? අද විද්‍යාව මේ තරම් අසරණ වෙන්නේ අපි කියන හැම කාරණාවක්ම නැවත අලුත් දේවල් ඇවිල්ලා ඒක යටපත් කරන නිසා නේද? කුමක් හෝ එකක් හොයා ගන්නවා. ඊට වඩා හොඳ එකක් හොයා ගත්තාම මේක ඒ වෙළඳපොළෙන් අයින් වෙනවා. එහෙම නැත්නම් ඒ තාක්ෂණ ලෝකයේ එක බාලයෙක් බවට පත් වෙනවා. එනා මොකවත් කිව්වේ නැති වුනාම කියපු නැති දේ අනිත්‍ය වෙන්නේ නැත්නම් ඒක සදාතනික නම් අන්න ඒක තමයි පරම සත්‍ය. එහෙනම් නොකියන තරමක් අපි නිශ්ශබ්ද ඉන්නව නම් ඒ හැම තේතුලින්ම පරම සත්‍ය පවතිනවා. අපි කට තියෙන පළියට කියවන්න ඒ තුලින් පරම සත්‍යයේ වටිනාකම අඩු වෙනවා. අද මේ ලෝකේ හැම තැනම නිවනට මේ තරම් වටිනාකමක් ලැබිලා තියෙන්නේ නිවීම තුළ කිසිම අර්ථයක් නැති නිසා නේද? ඒක විස්තර කරන්න කිසිම දෙයක් නැහැ. නිවුනාම ඉවරයි. ඒක විස්තර කරන්න කාරණාවක් නැහැ. නිවිච්ච කෙනාට කියන්න කිසිම දෙයක් නැහැ. ඇයි? එයා නිවිලා. අපි නිවීම පිළිබඳව නාන ප්‍රකාර කර්මකාරණා කියනවා නම් අදාස් ප්‍රකාශ කරනවා නම් නිවන විස්තර කරන්න පැය ගාණක් අපි මාතෘකා එක යුද්ධයක් අල්ලනවා නම් ඒ කියන්නේ යා නිවිච්ච නැති කෙනෙන් නිවිච්ච කෙනෙකුට නිවන ගැන කතා කරන්න වචනයක් නැහැ. නිවන් දකින්න කැමැති ස්වාමිනි, ඒ නිසා නිවන පිළිබඳව කෙටියෙන් මට මේක ලියලා දෙන්න. ධම්මපදයේ අපාගේ ලස්සනට කෙටියෙන් ලියලා දෙන්න කියලා පොතක්ුයි පෑනකුයි දුන්න උපාසක මෑණියෝ කෙනෙන්. සතියකට විතර පස්සේ ආවම නැවත මම පොත දුන්නා. එයා ඒක අරලා බලලා කියනවා ස්වාමිනී මොකවත් කියලා නැහැ නේ, ඔබ වහන්සේට වෙලාවක් තිබුණ නැද්ද? මං කම මේ සතියෙම වෙලාව තිබුණා. ඇයි ලිව්වේ නැත්තේ? නිවීම තුළ ලියන්න මොකවත් නැහැ. ඒක නිවිච්ච ස්වභාවයක්. නිවිලා නිවුණාට පස්සේ මොකවත් එතන නැහැ. ලිව්ව තාම නිවිලා නැහැ. ඒ නිසා තමයි අර කරුණුකාරණා තියෙන්නේ. කරුණුකාරණ අදාස් තියෙනවා නම් එයා නිවිලා නැහැ. මොකවත් නැත්තම් නිවිලා. ඒ නිවිච්ච කෙනාට කියන්න මොකවත් නැහැ. මේක තමයි නිවීමේ පණිවිඩය කියලා තියෙන්නේ. එනම් මේ ලෝකේ මේ කියන සෑම කාරණාවක් තුළම ධර්මයේ තුළ මුලාවක් තියෙනවා. මොකද්ද මේ මුලාව? මේ කියන සද්ධර්මයේ නිවැරදි ලෙස නොදැකීම අපගේ ප්‍රඥාවට අනුව තමයි අපට පේන්නේ. අපගේ ප්‍රඥාවට අනුව තමයි අපට ඇහෙන්නේ, දැනෙන්නේ, සිතෙන්නේ. එතනින් එයාට කෙනෙක් හිටියාම ඊට වඩා එකක් එයාට දැනෙනවා. මෙන්න මේක අපි තේරුම් ගන්නට ඕනේ. සම්පූර්ණ සද්ධර්මය මට තේරුන්නේ නැහැ. ඒ කියන කමඨාන සම්පූර්ණයෙන් තේරුන්නේ නැහැ. මගේ ප්‍රඥාවට අනුව මට ටිකක් තේරුණා. ඒක මගේ ප්‍රඥාවට අනුවයි තේරුනේ. එහෙනම් මට නොතේරිච්ච දේවල් ගොඩාක් තියෙනවා කියලා දැනුණාම අන්න එයා ධර්ම මාර්ගයෙන් නිදහස් වුණා. එයා ධර්මයේ තුල ඇති වෙන මෝහයෙන් එයා අමෝහයටපත් වුණා. එහෙම නැතුව මේකනම් හරියටම හරි මේක හරියටම තේරුණා කියලා කියනවනම් ඒ කියන්නේ එයාගේ ප්‍රඥා මට්ටම එක්කෝ අර දේශකයන් වහන්සේගේ තරමට වෙන්නට ඕනේ. එහෙම නැත්නම් ඊට වඩා වැඩි වෙන්නට ඕනේ. එහෙම නැත්නම් එයා මුලාවකටපත් වෙලා තියෙන්නට ඕනේ. මේ කාරණා තුනෙන් එකක් අනිවාර්යයෙන්ම සිදුවිය යුතුයි නේද? එනා හරියටම තේරිච්ච කෙනා එයා කියන්නේ නැහැ මේක සම්පූර්ණයෙන් මට තේරුණා කියලා. හේතුව තේරෙනකොටම ඒ අවබෝධය එයා තුළ මාර්ගඵල ඥානයක් බවට පත් වෙනවා. ඒ ඥානය තුළ එයාගේ කලය පිරෙනවා. ඒ කලය පිරීම තුළින් සැලවීම නතර වෙනවා. එයා බොහොම සන්තෝෂයෙන් නිස්සබ්ද වෙනවා. හේතුව එයා ආර්ය ජාතිය ඉපදිලා යම් කිසි දෙයක් සම්පූර්ණයෙන් තේරෙනවා නම් එයා තේරුණා කියලා උඩපැනපැන කෑ ගන්නවා නම් ඒ කියන්නේ එයාට තාම තේරිලා නැහැ. තේරුණා නම් නිවෙන්නපාය. අපි කියන ධර්මය තේරිච්ච කෙනා එයා තේරිලා තියෙන්නේ නිවීමේ පණිවිඩය නේද? කියන්නේ නිර්වාණ ධර්මේ නම් තේරුනේ නිර්වාණ ධර්මේ නම් නිවීමක් ඇති වෙන්නපාය. මෙච්චර උඩපැනපැන කෑ ගන්නේ නිවිච්ච නැති නිසා නේද? එහෙනම් මොකවත් තේරිලා නැ කියන එක එයා තේරුණා කියන කලබලකාරීත්වයෙන් ඔප්පු වෙනවා. එයාට මොකවත් තේරිලා නැහැ. එනම් මේ ලෝකේ අනන්ත අප්‍රමාණ මේ පේන දේ මට හරියටම පේනවා. මම මේක හරියටම දැක්කා කියලා කියන දේ තුලින් අපි දැක්ක දේ තුලින් මුලාවක් නැද්ද? ඇයෙන සෑම දෙයක් තුලින් මේක තේරුම් ගත්තා. ආවල් කාරණාව නම් මට හරියටම තේරුණා. මේක තේරුන්නේ නැහැ කියලා අපි වටිනාකම් දීගෙන අපේ අවබෝධයට වටිනාකම් දීගෙන අපේ දැනුමට අපි වටිනාකම් දීගෙන අපේ ප්‍රඥාව අපිම පාරට්ටු කර කර මොනතරම් මෝහය මත්ුණාද මොනතරම් මුලාවටපත් වුණාද මෙන්න මේ දුර්වලකම අපි තේරුම් ගන්නට අවශ්‍යයි. ලෝකයේ හැමදාම මේ ආයතන හයෙන් සිදුවෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ධර්මතාවය අරක තේරුණා මේක තේරුණා අරක තේරුණා නම් සෝවන් වෙන්න එපාය මේක තේරුණා නම් සකෘදාගාමි වෙන්න එපාය අරක තේරුණා කියනවා නම් අනාගාමි හරියත් වෙන්න එපාය. එහෙනම් මොකවත් නැත්තම් තේරිලා නැහැ. එයාට තේරෙන්නේ නැහැ කියනකවත් තේරිලා නැහැ කියන එක තමයි පරම සත්‍ය. ඒකට එයා එකඟ නැහැ. හේතුව එයාගේ ඒ මාන්නය නඩත්තු කරනවා. මට හැමදේම තේරෙනවා කියන ඒ ආත්ම ගෞරවය නඩත්තු කරනවා. තේරිච්ච කෙනා කවදාවත් තේරුණා කියන්නේ ඒ තේරිච්ච දේ තුලින් ඇතිවෙන අවබෝධය එයා තුල පත් වෙන මාර්ගඵල ඥාණය. එනම මේ ලෝකේ දකින්න දේවල් හැම එකක්ම මට පේන්නේ නැහැ. මට පේන්නේ මගේ ප්‍රඥාවේ තරමට මෙන්න මේ කාරණාව මත සිහිය පීටෙවුවාම එයාට අනාගාමි තත්ත්වයට අවශ්‍ය මෝහය අයින් කරන්න පුළුවන්. ඇයෙන හැම කාරණාවක් තුලින්ම එයා තේරුම් ගන්නට ඕනේ මේ ඇයෙන්නේ ඒ කියන පණිවිඩේ නෙමෙයි ඒ දේශකයන් වහන්සේ අදහස් කරන ඇත්තේ වෙන එකක්. එයාගේ ප්‍රඥාවෙන් මෙනෙහි කරන්නේ වෙන එකක්. නමුත් මට තේරෙන්නේ මේක. එහෙනම් තේරෙන හැම එකක්ම මට සාපේක්ෂව මගේ නැනනුවන්නට පමණයි මට තේරෙන්නේ. මගේ ප්‍රඥාවට තේරෙන එකක් මේක. සමහර විට දේශකයන් වහන්සේගේ අදහස මේක නොවන්නට පුළුවන් කියලා ඇයෙන සෑම වචනයක් තුළම සිය පවත්තන්න පුළුවන් නම් ඒක තමන්ගේ දැනුමට පමණ තේරෙන දෙයක් වශයෙන් එයාට තේරුම් අරගෙන 100න් ඉන්න පුළුවන් නම් ඒකාන්ත වශයෙන්ම අනාගාමි වෙනවා. ඒකට තමයි භාග්‍යවතුන් වහන්සේ අප වෙන්නේ. අපි කතා කරන සෑම වචනයක් තුළින්ම මේ කාරණාව හරියටම මං කිව්වා. අර කාරණාව අර නාම රූප පිළිබඳ දේශනාව මං නියමිත දේශනා කළා. සතර සටිපට්ඨානේ පැය 6ක් දේශනා කළා. මිනිස්සු උම්මත්තකේ වගේ බලාගෙන හිටියා. නියමිතම දේශනා කළා. මිනිසුන්ට හොඳටම තේරුණා. උම්මත්තකේ වගේ බලාගෙන හිටියා කියලා කියනවා නම් උම්මත්තකයන්ට කොහොමද තේරෙන්නේ? ඒකවත් තේරිලා නැහැ දේශකයන් වහන්සේට. උම්මත්තකයන්ට තේරෙන්නේ නැහැ මොකවත්. එහෙනම් අපි මේ ලෝකේ අපි කියන දේ හරියටම යාට තේරුණායි කියලා අපි තීරණයකට එනවා. අපිටවත් තේරිලා නැහැ. අපි දේශනා කරන එක තේරෙන්නේ නැහැ. ඒ අයගේ දැනුමට අනුවයි තේරෙන්නේ. ඒ අයගේ අවබෝධයට අනුවයි තේරෙන්නේ. ඒ අය සංසාරයේ වඩපු පාරමිතාවට අනුවයි තේරෙන්නේ. මම ඔළුවෙන් හිටගෙන කිව්වත් ඒ කියන දේ යාට තේරෙන්නේ නැහැ. මට වඩා වැඩි කට්ටියට මම නොකියන දේවල් තේරෙනවා. මට වඩා අඩු කට්ටියට මම කියන දේ තේරෙන්නේ නැහැ. ඒ අයට සාපේක්ෂව වෙන එකක් තේරෙනවා. දේශකයන් වහන්සේටවත් මේ අවබෝධය නැත්තම් එයා අනාගාමි වෙලත් නැහැ. මේක ආන කට්ටිය හරියටම තේරුම් ගත්තයි කියලා මුලා වෙනවා නම් ඒ කට්ටිය අනාගාමි වෙලත් නැහැ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ අප වුණා කියන ඒ අනාගාමි ඵලය අප කාටවත් ඉමි වෙලා නැහැ. මෙන්න මේ යථාර්ථය අපි තේරුම් ගන්නට ඕනේ. මේ ලෝකේ අපි මොනතරම් දේවල් තේරුම් කරලා දුන්නත්, විස්තර කරලා දුන්නත්, ඒ අයට නියම විදියට උදාහරණ උපමා වලින් තේරුම් කරලා දුන්නත්, ඒ අයට තේරෙන්නේ ඒ අයගේ පාරමිතාවට අනුව, ඒ අයගේ කුසලයට අනුව, අවබෝධයේ දැනුම ප්‍රඥාවට අනුව, මෙන්න මේ දැනුම ඇතුව, මේ සීය ඇතුව දේශකයන් වහන්සේ දේශනා කරනවා නම් ධර්මයේ තුල තියෙන මෝහය අයින් වෙලා එයා අනාගාමි බවට පත් වෙනවා. දේශකයන් වහන්සේ කියන දේ අපට තේරෙන්නේ උන්වහන්සේ දේශනා කරන දේ අපට තේරෙන්නේ නැහැ. අපේ දැනුමට අවබෝධයට ප්‍රඥාවට අනුව අපට වෙන එකක් තේරෙනවා. ඒ තේරෙන ටික තමයි අපට තේරිච්ච ධර්මය. ඒකට අනුව අපි නිවීම ඇති කරගන්නට ඕනේ, නිවෙන්නට අවශ්‍ය කටයුතු කරන්නට ඕනේ කියලා තේරෙනවා නම් අන්න ඒ ශ්‍රවණය කරන්නන් පවා අනාගාමි ඵලයට පත් වෙනවා. එනම් මේ කාරණාව අපගේ ජීවිත කාලය පුරාවටම තිබිච්ච අඩුපාඩුවක්. හේතුව අපි තාම අනාගාමී වෙලා නැත්නම් ඒ අඩුව තාම අපි තුල තිබිලා නේද? එහෙනම් දැන් ඉඳලා මේ දකින දේවල් හැම එකක්ම මට සම්පූර්ණයෙන් පේන්නේ නැහැ. මගේ දැනුමට අනුව, මගේ මතකයන් අනුවට අනුව තමයි පේන්නේ. කටුපොල් ගස් විතර ජීවිත කාලෙම දැක්ක රටක මිනිස්සෙක් එක්කගෙන ඇවිල්ලා අපි රන්තැඹිලි ගා පෙන්නලා ආනවා. මේ ගා අඳුරනද? ඔව්, අපේ රටේ තියෙනවා. මේක කියන්නේ කටුපොල් ගා. හැබැයි මේ ගෙඩි ටිකක් වෙනස්නේ. ඒකේ තියෙන්නේ රටින්දි වාගේ ගෙඩි. මේක ලොකු ලොකු ගෙඩි තියෙනවානේ. මොකද්ද මේ ගා? අපි කියනවා මේක පොල් වර්ගයට අයිති, තැඹිලි වර්ගයට අයිති, ඒකෙත් විශේෂ ඝණයකට අයිති රන්තැඹිලි ගා. එතකොට එයා දන්නේ ඒ කියන කටුපොල් ගා නෙමෙයි, මේක වෙන ගා කියලා. හැබැයි දකින්නකොටම ඒ අතුදියා දකින්නකොට ඒ වාගේම පොල් අතු තියෙන්නේ, ඒ වාගේම කඳු තියෙන්නේ, ඒ වාගේ පියවරෙන් පියවරට ධාරවල ලෙන්ගලා තියෙනවා. අර වාගේ ඒකපාර්ශික ගාක්. එහෙනම් මේකත් කටුපොල් වර්ගය එකක් කියලා හිතනවා. එහෙනම් මේ ලෝකේ වෙනත් ගස් දැකපු නැති කෙනෙකුට පේන්නේ තමන් දැකපු ගස් වලට සාපේක්ෂව නේද? සෝවාන් නැති කෙනාට මේ ලෝකේ හැමතැනම පේන්නේ, ඇහෙන්නේ, දැනෙන්නේ, ඇඟෙන්නේ ඔක්කොම පුදුජන කෙනාට සාපේක්ෂව නේද? සෝවාන් වෙච්ච කෙනාට පේන්නේ මේ ලෝකේ හැම දෙයක්ම ඒ පුදුජන කෙනාට සාපේක්ෂව නෙමෙයි, සකෘදාගාමි කෙනාට සාපේක්ෂව නෙමෙයි. එයාට පේන්නේ සෝවාන් මාර්ගඵල ඥානයට සාපේක්ෂව නේද? සකෘදාගාමි වෙච්ච කෙනාට මේ ලෝකේ හැම දෙයක්ම පේන්නේ පුදුජන කෙනාට, සෝවාන් වෙච්ච කෙනාට සාපේක්ෂව නෙමෙයි, අනාගාමි රහත් වෙච්ච කෙනාට සාපේක්ෂව නෙමෙයි. එයාට පේන්නේ සකෘදාගාමි ඥානයට සාපේක්ෂව. එනං අනාගාමි උත්තමෙක් මේ ලෝකෙදී ආ දකින්නේ අර පුදුජන කෙනාට සාපේක්ෂව, සෝවාන් වෙච්ච කෙනාට සාපේක්ෂව, සකෘදාගාමි වෙච්ච කෙනාට සාපේක්ෂව, එහෙම නැත්නම් අරියත් වෙච්ච කෙනාට සාපේක්ෂව නෙමෙයි. එයාට පේන්නේ අනාගාමි වෙච්ච අනාගාමි මාර්ගඵල ඥානයට සාපේක්ෂව. රහත් වෙච්ච කෙනෙක් මේ ලෝකේ දකින්නේ නිරෝධගාමිනිත්තේ. එයාට මොකවත් පේන්නේ නැහැ, මොකවත් නැහැ කියන ස්වභාවය පේන්නේ. ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයක් තියෙනවා. මේ ගනුදෙනුව කර්මානුරූපීව සිදුවෙන తాවකාලික ගනුදෙනුවක් වශයෙන් පේනවා. මේ ලෝකේ මොකවත් නැහැ, මොකවත් නැහැ කියන එක තියෙන නිසා හැමදේම පවතිනවා. හේතුව මොකවත් නැහැ කියන එකට සාපේක්ෂව ඒක මේ ලෝකේ අනුනගන්න නම් මොනවර එකක් තියෙන්න පාය. ඒ මොනවර එකක් තමයි මේ තියෙන සේරම බඩමුට්ටු කියලා ඒ පරම සත්‍යයෙන් දකින නිසා කිසිම දෙයකට ඇලීමක් නැහැ, කිසිම දෙයකට ගැටීමක් නැහැ. සතා පේන්නේත්, මිනිස්සයා පේන්නේත්, බඩමුට්ටු පේන්නේත් එකම ස්වරූපයෙන්. කිසිම කෙනෙකුට වටිනාකමක් නැහැ, කිසිම දෙයකට ඇල්මක් නැහැ. අන්න මේ මානසිකත්වයට අනුව පේනවා මිසක් අනිත් අයගේ මානසිකත්වයට දකින්න උන්වහන්සේ දක්ෂ වෙන්නේ නැහැ. එන රාතන් වහන්සේ කෙනෙක් මේ ලෝකේදී ආ දකින්න ක්‍රමයට නෙමෙයි, තථාගතයන් වහන්සේ නමක් මේ ලෝකේ දකින්නේ. උන්වහන්සේට රාඥාණයට වඩා එක ඥානයක් තියෙනවා, සර්වඥතා ඥානයක්. එහෙනම් දැන් අපට තේරෙනවා ඇති මොකවත් නැති මම, කිසිම අවබෝධයක් නැති මම මේක මේ විදිහට දැක්කා. නාම රූප වලින් මම දැක්කා. මේක කර්මයක් වශයෙන් දැක්කා. දැන් මේ දවස්වල හේතුඵල ධාමයක් වශයෙන් මම හැමදේම දකින්න පුරුදු කරනවා. කමඨාන නියමිත වැඩනවා. දේශකයන් වහන්සේ දන්නවා මෙයා මුසාව මේ කරන්නේ. එයා තාම දැකලා නැහැ. මට පේන්නේ මගේ අවබෝධයට අනුව, මට පේන්නේ මගේ ප්‍රඥාවට අනුව, මට පේන්නේ මගේ පාරමිතාවට අනුව. තවත් ගොඩාක් දේවල් මේකේ තියෙනවා. ඒවා දකින්න මොකවත් වැඩිලා නැහැ. Tamanṭa තේරෙන්නේ නැහැ කියන එකවත් Tamanṭa තේරිලා නැහැ කියන එක සාත්‍රු වාංශයේ දන්නවා. මා කරුණාවෙන් නිඳා නොකර, අපාස නොකර, විවේචින් නොකර එමයි බොහොම සන්තෝසයි. ඔබ වහන්සේලා ගොඩාක් දියුණුයි. දැන් ඔබ වහන්සේට හැමදේම නාම රූප වශයෙන් පේනවාද? හරි සන්තෝසයි. හැමදේම කර්මඵල වශයෙන් පේනවාද? ගොම සන්තෝසයි. හැම දේ තුලින්ම ඇලීමේ ගැටීමේ ධර්මයක් තියනවා කියලා පේනවාද? එමයි ස්වාමීනි බොහොම සන්තෝසයි කියවට උන්වහන්සේ දන්නවා තාම මිත්‍යා දෘෂ්ටියේ ඉන්නේ, තාම සම්මාවට පැමිණලා නැහැ. මේ දේ තුල තාම පරම සත්‍යය දැකලා නැහැ. එහෙනම් අපේ ජීවිතවල අපට පේන හැම දෙයක් තුළින්ම අපට පේන්නේ දශමයක් වාගේ දෙයක්. හේතුව මීට වඩා දකින්න දක්ෂයෝ ඕන තරම් මේ ලෝකේ ඉන්නවා. එහෙනම් අපි දන්නවා රහතන් වහන්සේලා හැමෝම එකම කාරණාව එක විදිහට දකින්නේ, විවිධ ක්‍රමවලට දකින්නේ. අඟුලිමාල මහ රහතන් වහන්සේ දේශනා කරන්නේ සම්මාදිට්ඨිය එක ක්‍රමයට. එහෙනම් සරියුත් මහ රහතන් වහන්සේ ළඟට ගිහිල්ලා ස්වාමීන් වහන්සේ සම්මාදිට්ඨිය දේශනා කරන සේක්වා කියලා කිව්වම ක්‍රම 16කින් දේශනා කරනවා. තථාගතයන් වහන්සේ සාදු කියනවා. එහෙනම් බලන්න රහතන් වහන්සේලාගේ අවබෝධ ප්‍රඥාවල දැනුම් වෙනස් නේද? ඒ නිසා නේද ප්‍රඥාවේ අග්‍ර කියලා, ප්‍රඥාව සාමාන්‍ය කියලා ඒ නිලතල බලතල වෙන්ුනේ. එහෙනම් උන්වහන්සේලාටත් ඒ වගේ තත්ත්වයක් තියෙනවා නම් සාමාන්‍ය පුදුජන මට්ටමින් ඉන්න මම මේ නාම රූප වශයෙන් දැක්කා, පුද්ගල සත්‍යයක් නැතුව දැක්කා, කර්ම වශයෙන් දැක්කා, හේතුඵල ධාම වශයෙන් දැක්කයි කියලා මම කියනවා නම් මට තේරෙන්නේ නැහැ කියන එකවත් තේරිලා නැහැ නේද? මොනතරම් මම දුර්වල චරිතයක්ද මේ ලෝකේ? දැන්වත් මගේ දුර්වලකම නියතමානීව මං තේරුම් ගන්නට පිළිගන්නට අවශ්‍යයි. අපේ ජීවිත කාලෙම අපි අනාගාමි වෙලා නැත්තේ මේ නාම රූපවල හැම දෙයක් තුළින්ම මට පේනවා, මට දැනෙනවා, මට ඇඟෙනවා, මට සිතෙනවා, මම දැක්කා, මම ආගත්තා, මට තේරුණා, මට අවබෝධ වුණා, මම ප්‍රත්‍යක්ෂ කළා කියන මේ සෑම දෙයක් තුළම මුලාවක් පවතිනවා. ඒ සෑම දෙයක්ම මට තේරිලා තියෙන්නේ, අවබෝධ වෙලා තියෙන්නේ, මට වැටහිලා තියෙන්නේ තවත් කෙනෙකුට සාපේක්ෂව නෙමෙයි, මට සාපේක්ෂව, මගේ දැනුමට සාපේක්ෂව, අවබෝධයට සාපේක්ෂව, ප්‍රඥාවට සාපේක්ෂව, මම සංසාරයේ වඩාගෙන ආපු ಗುಣධර්ම වලට සාපේක්ෂව. එහෙනම් මීට වඩා ගැඹුරු දේවල් තියෙනවා, මට නොතේරිච්ච දේවල් මේ නාම රූප වල තියෙනවා, වන්න ගන්ධ රස ඕජා වල තියෙනවා, මේ කියන සියලුම නාම රූප ධර්මතාවයන් තුළ තියෙනවා. ඒ දේවල් මට තේරිලා නැත්නම් මට ප්‍රත්‍යක්ෂ වුණා කියලා කියන්නේ මට මගේ දැනුමට අනුවයි ප්‍රත්‍යක්ෂ වුනේ. ඒක යාට තේරිලා නැහැ. ඒ කියන්නේ යා තාම ඒ අරියක් කියලා කියන ඒ අවබෝධයටපත් වෙලා නැහැ. එයා තාම වැඩ ඉවර කරලා නැහැ. එහෙනම් අපේ ජීවිතවල මේ වගේ මුලාවල් අනන්ත අප්‍රමාණ, අපගේ ඇස සම්පූර්ණ වෙලාගෙන සිටියා, අපේ කන වෙලාගෙන සිටියා, අපේ නාසයේ ගන්ධය තුලින් වෙලාගෙන සිටියා, රස තුලින් වෙලාගෙන සිටියා, ස්පර්ශය තුලින් ඇතිවෙන ඒ ස්පර්ශ කාමයේ තුලින් වෙලාගෙන සිටියා, සිතවිලි වලින් වෙලාගෙන සිටියා. සමහර දේවල් රාත්‍රී කාලයේ කල්පනා වෙනකොට සන්තෝෂයේ දරාගෙන ඉන්න බෑ. අනේ මේක මට ප්‍රත්‍යක්ෂ වුණා, මේ ධර්මකාරය මට වැටුණා, පුදුමාකාර සන්තෝෂය, දාම් සතුට කියලා නිම කරන්න බෑ. හැබැයි එයාට තේරුණා දාම් කාරණාව. එක දෙයක් තේරුණා, මේ තේරුණේ මගේ ප්‍රඥාවට අනුව, මගේ දැනුමට අනුව. හැබැයි මීට වඩා තේරුම් ගන්න කට්ටිය ලෝකේ නැද්ද? එහෙනම් තථාගතයන් වහන්සේට මේක තේරෙනවා නම් මීට වඩා වැඩි නැද්ද? සරියුත් මුගල්ලාන කියන මාරාතන් වහන්සේලාට තේරුණා නම් මීට වඩා ගැඹුරු නැද්ද මේ කාරණාව? එහෙනම් මට මේක හරියටම තේරුණා, ප්‍රත්‍යක්ෂ වුණා කියන මේ සන්තෝෂය පවා తాවකාලිකා කියලා Tamanට තේරුම් ගන්න තාම බැරි වුණාද? මේ සන්තෝෂය තුළින් Taman විඳින මේ ප්‍රීතිය, Tamanගේ මුලාවක ස්වභාවයක් කියන එක තාම තේරුම් ගන්න මේ සිත අපෝසත් වුණාද? බලන්න අපි තුල තියෙන මෝහයේ ස්වરૂපය, අපි තුල මෝහය විවිධ ස්වරූප වලින් විවිධ ක්‍රම වේද වලින් ක්‍රියාත්මක වෙනවා. මේවා මොකවත් දන්නේ නැතුව මට තේරුණා, මට වැටුණා, මම ප්‍රත්‍යක්ෂ කළා. දැන් මට මේ විදිහට ලෝකය පේනවා, මේ විදිහට ශබ්ද ඇහෙනවා, මේ විදිහට සිතෙනවායි කියලා මම নানা ප්‍රකාර නාම රූප ලෝක හදාගෙන ඒවා නඩත්තු කරගන්න හැමදාම මුලාවි සරණ ගියා. මුලාවි සර මෝහයේ සරණං ගච්ඡාමි කියලා මෙච්චර කාලයක් අමෝහයෙන් මේ වඩලා තින්නේ. අමෝහයේ සරණ ගිහිල්ලා නැහැ, මෝහයේ සරණ ගිහිල්ලා. එහෙනම් ධර්ම කාරණා තුල සම්මා තුලත් අපට මෝහයන් තියෙනවා. හේතුව සම්මා දිට්ඨියට පැමිණිච්ච ඒ ආර්ය ශ්‍රාවකයා, සෝවාන් ආර්ය ශ්‍රාවකයා තාම සකෘදාගාමි වෙලා නැහැ කියන්නේ තාම අඩුපාඩු තියෙනවා, තාම මෝහය තියෙනවා කියන එක නේද? ඒ මෝහය අපි දුරු කරන්නට ඕනේ. එහෙනම් සකෘදාගාමි වෙච්ච කෙනා තාම අනාගාමි වෙච්ච නැති නිසා අනාගාමි ඵලයට අදාළ මෝහය තාම තමන්ව මුලා කරගෙන තියෙනවා, තාම තමන්ව සම්පූර්ණ වාගෙන ඉන්නවා. ඒක දුරු කරගන්නට ඕනේ. ඒකෙන් තමන් පිබිදෙන්නට ඕනේ, තමන්ගේ නිින්දෙන් අවදි වෙන්නට ඕනේ. එහෙනම් මේකේන මායයා අපිය සියුම් ලෙස මුලාවෙන් අපිය වෙලාගෙන ඉන්නවා. මේකේන ධර්මත්වල තියෙන මෝහය අර වාගේ ගැඹුරු දේවල් නෙමෙයි, විනිවිදව පේන පටවි ස්වභාවයෙන් නෙමෙයි, මේක සියුම් ස්වභාවයක්. යම් කිසි දෙයක් දකිනවා අනේ ගයේ ගෙඩි බලන්න, එයාගේ කුසලයට මොනතරම් පාළ වෙලා තියෙනවද, එයාගේ කුසලයේ මොනතරම් ශක්තිමත්ද. මම ඉස්සර මේවා දකිනකොට අනේ මේකෙන් ගෙඩිය පූජා වෙනවා නම් මොනතරම් වටිනවද කියලා දැක්කා. දැන් ඒවා කර්ම වශයෙන් දකිනවා, එක එක්කෙනාගේ කර්මවලට අනුව මේවා පරිසම් දෙන්නේ කියලා දකිනවා. නෑ, තාම එයා දැකලා නෑ. මට තේරෙන විදිය මගේ ප්‍රඥාවට අනුව, මගේ දැනුමට අනුව, කර්මයට විතරක් නෙමෙයි හේතුඵලදාමට අනුව, පාරමිතාවට අනුව, එයා දීපු දාන පාරමිතාවට අනුව නේද එයාගේ ගස්වල ගෙඩි ඇදෙන්නේ. එහෙනම් මේ දේවල් දැක්කේ නැහැ කියලා කියන්නේ තමන්ට දකින්න බැරි වෙච්ච දේවල්. අන්න ඒ දැකපු දේ තුල තවත් සැඟවිලා තියෙනවා. එහෙනම් දකින්න හැම මොහොතෙම අපි සිහිය පවත්වන්නට ඕනේ. මේ පේන්නේ මගේ නනනුවට අනුව. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ ඉති. තම තමන්ගේ දැනුමට අනුව තමයි වැටෙන්නේ, තම තමන්ගේ නුවණට අනුවයි තේරෙන්නේ, තම තමන්ගේ ප්‍රඥාවට අනුව තමයි ප්‍රත්‍යක්ෂ වෙන්නේ. මෙන්න මේ කාරණා තුන පිළිබඳව සිය පවත්වන්නට ඕනේ. සෑම මොහොතක් ගානේ අපි මේ ශ්‍රවණය කරන, අපි මේ දකින, අපි මේ ස්පර්ශ කරන, සිතන සෑම දෙයක් තුළම තමන්ගේ දැනුමට අනුව, තමන්ගේ අවබෝධයට ප්‍රඥාවට අනුව තමයි මේවා ගනුදෙනු වෙන්නේ. ඊට වඩා ගොඩාක් දේවල් තියෙනවා මට දැනුමට, තේරුමට, මගේ අවබෝධය ප්‍රඥාවට මේවා ස්පර්ශ වෙන්නේ. හේතුව ඒක මට තුල නෑ, ඒ අවබෝධය මන් තුල නෑ. එහෙනම් මගේ පමණට මේක දැනෙන්නේ කියන එක තුල අපි සිය පවත්වන්නට ඕනේ. සෑම මොහොතක් ගානේ මේ කාරණාව පිළිබඳ සිය පවත්වනකොට අනාගාමි තත්වයට අනුව අපේ සම්පූර්ණ මෝහය අමෝහය බවට පත් වෙනවා. ධර්ම කාරණා තුල සම්මාව තුල තියෙන මෝහය අමෝහය බවට පත් වෙලා ඒ සම්මාව පරිපූර්ණත්වයට පත් වෙනවා. එහෙනම් මේ මොහොත දක්වා අනන්ත අප්‍රමාණ මෙවැනි දෘෂ්ටි අපට තියෙනවා. මේ ස්වාමින් වහන්සේ බොහොම ශ්‍රේෂ්ඨයි කියලා අපි කියන අවස්ථා නැද්ද? අපට තියෙන අයිතිය මොකද්ද? සෝවාන් වෙච්ච නැති කෙනේ ශ්‍රේෂ්ඨයි කියලා කියන්න, පුදුජන කෙනාට ඒ වගේ තනතුර සාතිකයක් දෙන්න අපට අවසර දුන්නේ කවුද? මේ සතරමා භූතයාගෙන් එහෙම ශ්‍රේෂ්ඨයි කියලා හාම් කියපෝ ඒ භික්ෂුව නැවත දකින්න කැමති නැහැ. එයාත් එක්ක ගනුදෙනු කරන්න කැමති නැහැ. එයා මෙහෙම වැඩක් කළා, එයා මේ වගේ වැරදි දෙයක් කළා, මේ වගේ මට නින්දාසාවත වැඩක් කරායි කියලා දැන් අපි වෛර බැඳ ගන්න නැද්ද? එහෙනම් එදා ශ්‍රේෂ්ඨයි කියපු කෙනා අද දුස්සීල වුණේ කොහමද? එදා අපේ කල්යාණ මිත්‍රයා කියලා කියපු කෙනා අද අපේ අතුරා වුණේ කොහමද? ඒ කියන්නේ එදා අපි ඒක දැක්කේ නැහැ. එයා තුල මේ අඩුපාඩු තියෙනවා කියන එක අපේ දැනුමට තේරුනේ නැහැ. ඒක දකින්න අපිට ප්‍රඥාව තිබුණේ නැහැ. යම් කිසි කෙනෙක්ගේ යමක් දැකලා හොඳයි කියලා කියනවනම් අපිට තේරෙන්න ඕනේ එයාගේ හොඳ දේ දැකලා හොඳ දේ හොඳයි කියලා අනුමත කරපු මගේ ප්‍රඥාවට අනුව, මගේ අවබෝධයට දැනුමට අනුව, මේ අවස්ථාවට අනුව, මේ ක්‍රියාවට අනුව උන්වහන්සේ හොඳයි. හැබැයි වෙනත් ක්‍රියාවට අනුව උන්වහන්සේ නරක කෙනෙක් වෙන්න පුළුවන්, උන්වහන්සේ මගේ විරුද්ධවාදියෙක් අතුරෙක් වෙන්න පුළුවන්. එහෙනම් මේ කාරණාවට අනුව හොඳයි, තව කාරණාවට අනුව ඒකට අදාළ ඒ ප්‍රතිඵලය වෙනස් වෙන්න පුළුවන්. මෙන්න මේ සීය පැවතුනාම අපි දන්නවා යම් කිසි අවස්ථාවක වැරදෙනකොට එදා ඒකට සාපේක්ෂව උන්වහන්සේ හොඳයි, අද මේකට සාපේක්ෂව උන්වහන්සේ නරකයි කියලා සන්තෝෂයෙන් ඉනා වෙලා කියනවා. කිසිම ගැටුමක් නැහැ. හේතු අපි මේ පරම සත්‍ය දැනගෙන ඉන්නවා. ක්‍රියාකාරී ස්වභාවය තුළ හේතුඵල ධර්ම ප්‍රත්‍යක්ෂ කරගෙන ඉන්නවා. එහෙනම් මේ විදියට අපි මේ ලෝකේ යම් කිසි කෙනෙක් හොඳයි කියලා කියන්නේ අපි මුලාවටපත් වෙච්ච නිසා. එහෙනම් තව ටිකක් කාලය යනකොට යමක් මොනාරි තේරුණාම, උන්වහන්සේගේ අඩුපාඩුවක් තේරුණාම, වාම ඒකටත් මුලා වෙලා උන්වහන්සේ පිළිබඳව හැමතැනම විවේචනය කරනවා. එහෙනම් මේ වගේ මුලාවයන් අපි අයින් කරන්නට ඕනේ. හැමතැනම පරම සත්‍යයෙන් යුතුව කටයුතු කරන්නට ඕනේ. අසකන දිව නාසය සමසිත කියන ආයතන හැම දෙයක් තුළම ධර්මානුකූලව මේ සම්මා දිට්ඨි, සම්මා සෝත, සම්මා වාච, සම්මා ආජීව, සම්මා කම්මන්ත, සම්මා සති කියන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ අපි තාම rahat වෙලා නැත්නම් හැමතැනම මේ මෝහය තියෙනවා. ඒක හොඳට සිතේ මතක තියාගන්න, නිතර නිතර සීකරන්න. මම rahat වෙලා නැහැ. එහෙනම් මන් තුළ තියෙන සම්මා දිට්ඨි තුළ සම්පූර්ණ මෝහයේ තියෙන්න පුළුවන්. මන් තුළ තියෙන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දැනුම මේ සියලුම සම්මා කටයුතු වල අනන්ත අප්‍රමාණ මුලාවන් සැගවිලා තියෙන්න පුළුවන්. මේක නිතරම ගවේෂණය කරනවා, හැම දෙයක්ම සැකයෙන් බලලා ඒවා නිරෝධ කරනවා, ඒ අඩුපාඩු හදාගන්නවා. එහෙනම් දකිනවා, ඇහෙනවා, දැනෙනවා, පේනවා, අඟෙනවා, සිතෙනවා කියලා කියන මේ කාරණා හැම දෙයක් තුලින්ම අපි සම්පූර්ණයෙන් දැකලත් නැහැ, සම්පූර්ණයෙන් අපට ඇහිලත් නැහැ, සම්පූර්ණයෙන් අපට දැනිලත් නැහැ, සම්පූර්ණයෙන් ඇඟිලත් නැහැ, සිතිලත් නැහැ. මොකද හේතුව අපේ දැනුම තියෙන්නේ, ප්‍රඥාව තියෙන්නේ, අවබෝධය තියෙන්නේ කොපමණද? ඒ පමණ, ඒ සීමාවට පමණයි මේවා පෙනිලා තියෙන්නේ, ඇහිලා තියෙන්නේ, දැනිලා තියෙන්නේ, ඇඟිලා තියෙන්නේ, සිතිලා තියෙන්නේ. මෙන්න මේ අවබෝධයට පත් වෙන්නට ඕනේ. නියතමානිව මම මේ ලෝකේ දැකපු දේවල්, අයිච්ච දේවල්, දැනිච්ච දේවල් ඔක්කොම මගේ දැනුමට අනුව. එහෙනම් අද ඉඳලා අපි කතා කරන්නේ කොහමද මට හිතෙන විදියට මේක මෙහෙම වෙන්න පුළුවන් කියලා කතා කරනවා. එහෙනම් මිනිස්සු ඒකට නඩු දාන්නේ නැහැ. හේතු උන්වහන්සේ මෙහෙමයි උනේ කියලා කිව්වේ නැහැ. මට හිතෙන විදියට මෙහෙම වෙන්න ඇති. මට පේන විදියට නම් මේක ආවල් ගා වෙන්න ඇති. මේක පොල් කියලා, තල් කියලා තීරණය කරන්නේ නැහැ. හේතුව මම දන්නවා, මං සම්පූර්ණයෙන් ඒක දකින්න ප්‍රඥාවෙන් පූර්ණ වෙලා නැහැ. මට සම්පූර්ණයෙන් පේන්නේ නැහැ. එහෙනම් මට හැයිච්ච විදියට මෙහෙම අදහසක් වෙන්න ඇති. එහෙනම් මට ඇහිච්ච විදියට, එහෙනම් ඒක තුළින් අපිට නඩු වැටෙන්නේ නැහැ. එහෙනම් අපි දක්ෂ වෙන්න ඕනේ. මට පේන විදියට මන් මෙන්න මේ ආකාරයට, මට හැයෙන විදියට මේක මේ විදියටයි, මට දැනෙන විදියට මේ විදියටයි, මට සිතන විදියට මේ විදියටයි. එහෙනම් ඒ හැම වචනයක් තුළින් අපි නියතමානිව පිළිගන්නවා. සම්පූර්ණයෙන් තේරිලා නැහැ. මට පේන ආකාරය මේක, මට ඇහෙන ආකාරය මේක, මට දැනෙන ආකාරය මේක, මට සිතෙන ආකාරය මේක. එහෙනම් තමන්ගේ ප්‍රඥාව පරිපූර්ණ නැහැ කියන එක අවංකව නියතමානිව පිළිගන්න මානසිකත්වය අපට ඇති වෙලා ඒ වචන තුලින් ඒක ඔප්පු වෙනවා. මිනිසුත් ඒක පිළිගන්නවා. උන්වහන්සේ කියපු කාරණා වැරදි කියලා අපිට කියන්න බෑ. හේතු උන්වහන්සේ කියන්නේ උන්වහන්සේට හිතෙන විදියට. එහෙනම් ඊට වඩා හිතන කෙනෙකුට වෙනස් වෙන්න පුළුවන්. එහෙනම් මේ කියන කාරණාව ඊට වඩා නිවැරදි. එහෙනම් උන්වහන්සේ කියන්නේ Tamanට හිතිච්ච විදිය. එහෙනම් සමහරට උන්වහන්සේට එච්චරයි හිතිලා තියෙන්නේ, එච්චරයි තේරිලා තියෙන්නේ. එහෙනම් ඒක වරදක් නෙමෙයි. මිනිස්සු අපට සමාදෙනවා. මේක විතරමයි සද්ධර්මයේ ලෝකෙ වෙන කොහෙවත් නැහැ. මේකෙන් නිවන් දකින්න බැරි නම් ලෝකෙ කිසිම තැනක නිවන් දකින්න බෑ. එහෙනම් තථාගතයන් වහන්සේලා 28 නමක් කියපු දේවල් වලින් නිවන් දකින්න බෑ කියලා කියනවා නේද? එහෙනම් 80 මා ශ්‍රාවකයන්ගෙන් ඒ බණහාලා නිවන් දැකපු කට්ටිය එහෙම නිවන් දැක්කේ නෑ, ඒක බොරු නිවනක් කියලා කියනවා නේද? එහෙනම් මේක විතරනම් නිවීම, එහෙනම් අසංකය කෝටි ප්‍රකෝටි වාරය තමන්ම නිවන කියන්නේපාය. තමන් තාම rahat වෙලා නැත්නම්, තමන් rahatුනේ මේ භවේ නම්, එහෙනම් කලින් rahat වෙච්ච කට්ටියට සාපේක්ෂව ඒ කට්ටියට තමන් බණ කියලා නෑ නේද? එහෙනම් දැන් මං කියන්නේ අධර්මය අනාර්ය එකක් කියන එක තමන්ගේ කටින්ම සාතිකයක් එක්කම ඔප්පු කරලා ඉවරයි. එහෙනම් මේ දුර්වලකම්, මේ මෝහය අපි අයින් කරන්න ඕනේ. හැම තැනම තියෙන මුලාව අපි නැති කරලා හමෝහයේ බවට පත් කරන්නට ඕනේ. හමෝහයේ සරණං ගච්ඡාමි කියලා අද ඉඳලා මේ දකින දේවල්, අයන දේවල්, දැනෙන දේවල් හැම දේ තුළම ධර්මානුකූලව සම්මා දිට්ඨි, සම්මා සෝත, සම්මා වාච, සම්මා ආජීව, සම්මා කම්මන්ත, සම්මා සති කියන මේ කියන සෑම දෙයක් තුළම මේ මෝහය තියෙනවා. ඒක අමෝහයට පත් කරලා තථාගතයන් වහන්සේ අපට පොරොන්දු වෙච්ච අනාගාමි ඵලයට පත් වෙමු. අපි සියලුම දෙනා අනාගාමි ඵලභාවින් බවට පත් වෙමු. රාත් මාර්ගයේ යන උත්තරීතර ශ්‍රේෂ්ඨ උත්තමයන් බවට මේ ශාසනය ආලෝකමත් කරමු. එහෙනම් අපි හැමෝටම අනාගාමි වෙන්න මේ මොහොතේ අපට අවස්ථාව, වාසනාව උදා වුණා. සියලෝම දෙනා මේ කමඨාන වඩන්න මේක ප්‍රත්‍යක්ෂ කරන්න මේක ඒකාන්ත වශයෙන්ම ප්‍රත්‍යක්ෂ කරන්නට පුළුවන් කිනක අපිට ඉරාඳ වගේ විශ්වාසයි ඉර එහා පැත්තෙන් පායනවා අද මේ පැත්තෙන් පායනවා කියලා කිව්වොත් අපිට විශ්වාස නැහැ ඊටත් වඩා දහස් ගුණයකින් විශ්වාසයි මේක ඒකාන්ත වශයෙන්ම ප්‍රතිඵල ලැබෙනවාමයි එහෙනම් සෑම දෙයක් තුළින්ම මට පේන්නේ සත්‍ය දේ නෙමෙයි මගේ දැනුමට අනුව මට පේන්නේ ඇයෙන දේවල් සම්පූර්ණයෙන් ඇයෙන්නේ මගේ අවබෝධයට අනුව මට ඇයෙන්නේ මම හිතන්නේ මට තේරෙන විදියට අසුවලා බලන්න අර කොරකම් කළා කියලා අපි චෝදනා කරනවා අවද්දසන්න ගියාන් පස්සේ තමයි තේරෙන්නේ එතන තිබුණාම නිවෙනවා එතන තිබුණාම ඒක යම්කිසි අපහසුතාවයකටපත් වෙයි කියලා ඒකින උපකරණ අරගෙන ගිහිල්ලා බොහොම ලස්සන තැනක තියලා ඒ නිවෙන්නේ නැතුව ඒක වැස්සට තෙමිලා ඒක අකටයුත්තකට භාජනය නොවන විදියට පරිස්සම් කරලා ඒක වැඩිහිටි ස්වාමින් වහන්සේලා අතරනමකට දැනුම් දීලා තියෙනවා එහෙනම් අපි ඒක ඔරකම් කළා කියන චෝදනාව දැන් සම්පූර්ණ අපි දැන් වැරද්දක් කරලා ඒක ඔරකම් කළාද නැද්ද කියලා අපි දන්නේ නැතුව අපි උන්වහන්සේගේ සීලයට චෝදනා කළා නිඳා කළා අපාස කළා ඒ නිවැරදි භික්ෂුව ආර්ය භික්ෂුවකට විරුද්ධව අපි කේලමක් කියලා අපි විශාල වශයෙන් අකටයුත්තක් කළා දැන් අපිට යවත වෙලා තියෙන්නේ උන්වහන්සේට යවත වෙලා නැහැ එහෙනම් අපට සිතෙන හැම දෙයක්ම නිවැරදි නෙමෙයි අපට සිතෙන්නේ අපට තේරෙන ටික අපේ දැනුමට ප්‍රඥාවට අවබෝධයට ගෝචර වෙන ටික ඒව අනන්ත අප්‍රමාණ වැරදි වෙන්න පුළුවන් දෝෂ වෙන්න පුළුවන් අනන්ත අප්‍රමාණ ගැළපෙන්නේ නැති වෙන්න පුළුවන් අවංකවම තේරුම් ගන්න මේ හිතෙන්නේ ඒ කියන සම්පූර්ණ කාරණාව නෙමෙයි මේ දැනෙන්නේ ඒ කියන කාරණාව වෙන්න නෙමෙයි වෙන එකක් වෙන්න පුළුවන් මට හිතෙනවා ඔබ වහන්සේක ගත කළා කියලා ස්වාමිනි ඔබ වහන්සේම කරායි කියලා මට හිතෙන්නේ සමහර විට මගේ ප්‍රඥාව නැතිකම නිසා අවබෝධය නැතිකම නිසා වෙන්න පුළුවන් මේ දුස්සීලයට මේ අඥානයට අනුකම්පා කළා නේ ස්වාමිනි කියන්න ඔබ වහන්සේ ඒක අස්ථානගත කළාද නැහැ ස්වාමිනි මම ඒක ස්ථානගත කළා ඒක වැස්සට තෙමෙන්නේ නැතුව තියෙන්න ඕන එකක් ඒක මම විහාරගේ තියලා නායක ස්වාමින් වහන්සේ අතුරු හතරනමකට මම දැනුම් දුන්නා කිව්වම පුදුම සතුටක් අපට තියෙන හොඳ වෙලාවට මම ඔරෙක් කියලා කිව්වේ නැත්තේ හොඳ වෙලාවට භික්ෂුව මේක ඔරකම් කළා කියලා කිව්වේ නැත්තේ මට තේරෙන්නේ නැහැ ඔබ වහන්සේ මේක අස්ථානගත කළා කියලා මට සැකයක් පහළ වෙලා තිනවා මගේ අඥානකමට මගේ මේ අල්ප අවබෝධයට ඔබ වහන්සේ මේකේ යථාර්ථය කියලා මාව නිවැරදි කරන්නයි කියලා එහෙම බගෑපත් ඉල්ලපු නිසා උන්වහන්සේ ඒක නිවැරදි කළා මට අවතක් උනේත් නැහැ උන්වහන්සේට අවතක් උනේ නැහැ දෙන්නම බේරුණා මේ වගේ සම්ම ප්‍රයෝග පාවිච්චි කරන්න කතා කරන්න කලින් දාවතාවක් හිතා බලලා තවත් කෙනෙකුට චෝදනා නොවන විදියට විවේචනය නොවන විදියට තවත් කෙනෙකුට අකටයුත්තක් නොවන විදියට කතා කරන්න ඇසිරෙන්න සිතන්න පුරුදු වෙන්න මෙන්න මේ මෝහය අයින් කළොත් ඒකාන්ත වශයෙන් අනාගාමි වෙනවා ඇසකන දිව නාසය සමසිතෙන් අපි අනන්ත අප්‍රමාණ මුලාවට වෙනවා සම්පූර්ණ දේ පේන්නේ සම්පූර්ණ සිද්ධිය ඇයෙන්නේ සම්පූර්ණ සිද්ධිය තේරෙන්නේ සම්පූර්ණම කාරණාව දැනෙන්නේ කියන මේ අවංක නියතමානී අවබෝධයටපත් වෙන්න ඒ හැම දෙය තුළින්ම තමන්ගේ අල්ප අවබෝධය දැනුම ප්‍රඥාවට අනුව මේක ස්වල්පෙන් තේරුණා කියලා නියතමානිව තේරුම් ගන්න පිළිගන්න මානසිකත්වය අදාගෙන මේක කමඨාණක් වශයෙන් වඩන්න හැම මොහොතක් ගානේ මේක පුරුදු පුහුණු කරන්න මේ ධර්මයේ කමඨාණ හොඳට සිතේ ධාරණය කරගෙන සෑම තප්පරයක් ගානේ සෙනෙයක් ගානේ මේක පුරුදු පුහුණු කරලා ඒකාන්ත වශයෙන් අනාගාමි ඵලයටපත් වෙලා තථාගත ගෞතමයන් වහන්සේගේ ශාසනය අනාගාමි මාර්ගඵලලාභින් දසකෝටි වාරයක් වාග්ග ගණනකින් සම්පූර්ණ කරලා ඒතර මාර්ගඵලලාභින්ගෙන් මේ ශාසනය ආලෝකමත් වෙලා බබලේවා ඒ වගේම අපි සියලුම දෙනා ඒ අනාගාමී ඵලයටපත් වේවා මේ අවබෝධයේ දැනුම මේ ප්‍රඥාව අද අපි ප්‍රත්‍යක්ෂ කරගත්තා වූ මේ ධර්ම කාරණාව අපගේ ජීවිතවල අපගේ ගුණයක් වශයෙන් චරිතයක් වශයෙන් සිටිවිල්ලක් වශයෙන් පැවතිලා නිතර නිතරම අපිව පිරිසිදු කරලා ඒ කියන්නේ අනාගාමී ඵලයට අපිවපත් වෙලා අපිත් මේ ශාසනයේ අනාගාමී ආර්ය ශ්‍රාවකයෙක් කියලා මේ ශාසනයේ බබළුවන්නට ඕනේ එහෙනම් මේ මොහොතේ ඉඳලා අපි සියලුම දෙනාගේ එකම අරමුණ වෙන්නට ඕනේ අපගේ මේ අසකන දිව නාසයේ සමසිත කියන ආයතන අයතුලෙන් මේ සම්මාව කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනකොට ඒ හැම තැනම තියෙන මෝහය අපි අයින් කරන්නට ඕනේ ඒ තුලින් අනාගාමි ඵලලාභින් වැඩි කරන්නට ඕනේ ශාසනය හැම තැනම දසකෝටි වාරයක් අනාගාමි මාර්ගඵලලාභින් බිහි වෙන්නට මේ කමඨාන අපිත් පුරුදු පුහුණු කරලා ප්‍රත්‍යක්ෂ කරගෙන අනිත් අයටත් පුරුදු පුහුණු කරන්න ප්‍රත්‍යක්ෂ කරන්න උදව් කරන්නට ඕනේ. එහෙනම් මේ ධර්ම කාරණාව හොඳට සිතේ ධාරණය කරගන්න නැවත නැවත මෙනෙහි කරන්න ඒකාන්ත වශයෙන්ම මේ ධර්ම කාරණාව තුළින් කමඨාන තුළින් මේ තුළින් ලබාගත්තා වූ දැනුම තුළින් අපිත් අනාගාමි වේවා ශාසනයේ සියලු සත්වයෝ අනාගාමි වේවා අනාගාමි මාර්ගඵලලාභින්ගෙන් මේ ශාසනය බැබලේවා කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.